வேதனையாய் ஸ்ரீலங்கா பிரஜாச்சாந்திரிக சமாஜ்வாதி ஜனராஜே ஆண்டுக்கணி வஸ்தாவே ஹெத்த நமவனி வஸ்தா பிரகாரம் விசாய் விசிதகி அக்டோபர் மாசம் விசேக்குனதினே மகசின் கணியத்தல் நிஷ்பாதன விசேஷ விதிவிதான சம்சோதன நிமித்தி பணக்கெட்டும் பற்றி சாத்திக சட்டாங்கிறது பாவ தன்னு கிணத்தின் விசாய் விசிதக அக்டோபர் விசேக்குன் சிகுராதா என மததின அப்பிரபாக திகட்ட பார்லிமெண்ட் கட்டுவிட்டு பிலிமந்த காரக சபாவை ரசீமக் சா யவசன் உகாம தேரும் காரக சபாவை ரசீமக் காரக சபா காமர அங்க திகை தீ பயத்தீமிட்டு நியமித்த பேவின் அதால் ரசீமந்தா பெமின் சகபாகி வல்லச சீலோம சாமாஜிக மந்திரி ஒருண்டு தனும் தீமிட கெமத்தேன் பார்லிமெண்ட் மந்திரி எம் ஏ சுவந்திரன் மாதா விசின் அக்டோபர் விசாய் விசிதேக்கு அக்டோபர் மாதம் ஹயவன தின பார்லிமெண்ட் தீ மத்துக்கிறது கருணும் கருணு ஆச்சார தர்மா சக வரப்பிரசாத் பிலிமந்த காரக சபாவிட்டு யோம்கிரிம சந்தா யோஜனாவா கிதிரி பத்தல ஹக்கிய இப்பிலேக்கனாதி பிலிகண்ணியம் பிரவிதி கர்மாந்த மத்துவம்
கரு கதாநாயகத்துமணி திதாஸ் தானமே சா திதாஸ் விஸ்வ வருஷ சதா சீமாசேத லங்கா லேலன் பௌத்திலிக சமாகமே வார்ஷிக வார்த்தாவும் மம் எதிரிபத்கரமி மேம வார்த்தா கர்மாந்த கருத்து பிரிவு நாம் அத்தியன்சி உபதேச காரக சபாத்தி மக்களுக்கே மம் யோஜனா கரம்
காரக சபா வார்த்தா பிலிகண்ணியம் கரு டக்ளஸ் தேவானந்தா மித்துமா
கௌரவ சபாநாயகர் அவர்களே, கடற்தொழில் அலுவலர்கள் பற்றிய அமைச்சர் ஆலோசனை குழுவிற்கு ஆற்றப்படுத்தப்படுகின்றது. ஆயிரத்தி தொள்ளாயிரத்தி 1996 ஆண்டின் 2 இலக்க கடல் தொழில் நீர்வள உயிரின வளங்கள் சட்டத்தின் 61 பிரிவின் கீழ் கடற்தொழில் அமைச்சரினால் ஆக்கப்பட்டு 2021 நவம்பர் 24 தேதி 2155 22 இலக்க அதிவிசேட வர்த்தகமானியில் பிரசுரிக்கப்பட்ட ஒழுங்கு விதிகள். 1996 ஆண்டின் 2 இலக்க கடற்தொழில் மற்றும் நீர்வளங்கள் உயிர்வளங்கள் சட்டத்தின் 64 பிரிவின் ஆ என்னும் பந்தியுடன் சேர்த்து வாசிக்கப்படும். அதன் கண்ணுள் 61 பிரிவின் 1 உட்பிரிவின் ஆவண பந்தியின் கீழ் கடற்தொழில் அமைச்சினால் ஆக்கப்பட்டு 2022 பிப்ரவரி 7 தேதிய 2166 6 இலக்க அதிவிசேட வர்த்தகமானியில் பிரசுரிக்கப்பட்ட ஒழுங்கு விதிகள். 1996 ஆண்டின் 2 இலக்க கடற்தொழில் நீர்வாழ் உயிரினங்கள் சட்டத்தின் 61 பிரிவின் கீழ் கடற்தொழில் அமைச்சரினால் ஆக்கப்பட்டு 2022 ஏப்ரல் 25 தேதி 2177 4 இலக்க அதிவிசேட வர்த்தகமானியில் பிரசுரிக்கப்பட்ட ஒழுங்கு விதிகள். 2013 ஆண்டிற்கான இலங்கை கடற்தொழில் துறைமுகங்கள் கூட்டு ஸ்தாபனத்தின் வருடாந்த அறிக்கை. 2014 2015 மற்றும் 2016 ஆண்டுக்கான இலங்கை கடற்தொழில் துறைமுகங்கள் கூட்டு ஸ்தாபனத்தின் வருடாந்த அறிக்கைகள். 2016 ஆண்டுக்கான வரையறுக்கப்பட்ட சீனோ நிறுவனத்தின் வருடாந்த அறிக்கை. 2019 ஆண்டுக்கான தேசிய நீரியல் வளங்கள் ஆராய்ச்சி மற்றும் அபிவிருத்தி முகாமையின் வருடாந்த அறிக்கையையும் கணக்குகளும் மற்றும் 2020 ஆண்டுக்கான தேசிய நீரியல் வளங்கள் ஆராய்ச்சி மற்றும் அபிவிருத்தி முகாமையின் வருடாந்த அறிக்கையையும் கணக்குகளும் தொடர்பான அக்குழுவின் அறிக்கையை நான் சமர்ப்பிக்கின்றேன். நன்றி.
எச்சம் பிலிகண்ணியமதி அத்தநாயகமத்து
கரு கதாநாயகத்துமணி கட்டுகாஸ்துட கஹல்ல புராண விஹார பாறை அங்க விஸ்வ வி தெக்கதாரண ஸ்தானே பதிஞ்சு எஸ் எம் விராஜ் குமார சமரவீர மகதாக லபுனு பெஸ்எம் பிடிகண்ணன்
எம் எஸ் தௌஃபிக் மகதா
டபுள் ஸ்பீக்கர் ஐ பிரசன்ட் த பெட்டிஷன் ரிசீவ் ஃப்ரம் மிஸ்டர் ஏ புலேந்திரன் ஆஃப் நம்பர் 9 ஃபர்ஸ்ட் லைன் லிங்கநக ட்ரிங்கமலி அண்ட் த பெட்டிஷன் ரிசீவ் ஃப்ரம் மிஸ்டர் எம் ஆர் எம் அமீன் of number F9 upon A Thalagaspitiya Aranayaka. Thank you.
Honorable Dharmalingam Siddharth.
Honorable Speaker, I present 2 petitions received from Mr. Shanmugam Lokasivam. of number 82/1 Chetty Street, Nallur, Jaffna.
Yadamini Gunodhana Mettu.
Garu Kathanayaka Thumani, Hangwella, Pahala Hangwella, Anka 356 Dana Sthanayehi, Padinchi Pramod Hishan Tilakaratna Mahathagen Labunu Petsama Piligannawami.
Petsam Mahajana Petsam Pilibanda Karyasabhawata Yomu Karunu Labe. Vatika Pilithuru Apeksha Karana Prashna 37 Kathanayaka Mettuma Pravahana Mettumagen Asimata.
Mama Ahanawa Prashne.
Kenapa mempelitur dengna atau perasaan dengna itu mempelitur di? Karena tiap setanaya ke mantut mawisin matukarla de asal la de perasaannya, perwahannya mahamarga mantut mawagi pelituru. Eka ayahnya Sri Lanka gamana gamana mandli, bahu basu di pola anggunu satu tanah pahatun pandmat, nete mantut tiak warta bi nama itu pelituru. Ayahnya eka nete, ayahnya deka adala nuwe. Ayat na tuhna, oh, Mahabanda garin, dengan ni gugurkan di cakle ikan perkara. Idikirim kadu sandha pragden, menikirim sudukalan nuhek. Ibein dengan basdi po anggaran navikar nikirim ibya puti aram pakalan nuhek. Kuat, ayat na dalan nuhi.
Tur pasanet. Karu asyo kabisingi metuma mudal, metuma gingesi mete. Absent. Garu D. Veer Singh Mettuma Adhyapana Mettuma Ginga Seemeter.
Ano Kathanayaka Mettuma.
Garu Kathanayaka Mettuma ni Garu D. Veer Singh Mantrituma Ge Prashwanda Pilithuru Ayan Pilithura Jatika Pasal Dahe Vedasarana Sambandhin Mevan Vita Jatika Pasal Visitunak Palat Pasal Visitunak Jatika Pasal Board Patkara Atta Epil Bandhava Lekaniya Mahasutu Thibenava Deka Danta Pautina Arthika Tattwe Thula Pradhana Yedumman Seema Karati Bevin Kisudu Jatika Pasal Ak Namati Pradhishi Lekam Kotta Se Kisudu Sipa Sandha Ek Jatika Pasal Ak Bengin Labadhi Me Pramukhtavya Lesa Katitukarun Lebe Eyanu Ihetin Pariwatan yang kerjanya mana pasal itu nak, evagi emak kisundu jati pasal agama itu, itari pradesh lekam kota sesiye sandahat, jati pasal, bawat handuna agenya itu pasal, pariwatan yang kerjanya katit itu, akan do patwa agni anu lebi. Ayat tu na, memang wadisrahan yang terjadi das susi kawarisi sandahar upel milihne ikdas samsi panahak, pratipadana salasa ayat, evene bintah thoraga nala itu siri mu pasal sandahap. Period, school premises, pada tujuan kiri ini sangat dengan hanya ikan umum pukar melidi kini menwin, ekpas selagi rupiah million dekapagi ini adalah pratipadan labadi yaitu, idriya di selesaian pratipadan anu pasal pada kawasita mata, handuna agan laban pasal sedha yaitu paskam mana kut paskam labadi itu niemitaya, khatera, wathmane, menwin itu pratipadan anu, bulin sedhaan kara akari itu, pradesh lekum kotta sekasusu pasal dha. Pradesh lekukan kotas reka begin, dan itu handuna agenati pasal, muli kawacin jati ke pasal buat patkiri mata khati tu kerun lebi. Paha, didas dahat didas wisa adine warshi jati ke sikshan vidya diploma daring anta dahagra asan pramanyak, sandha guru patyun babadi mata niyamita wajter. Memakhan dam mevene tu sikshan vidya diploma awasan pratipal apikshan pasuhan atara. Pratipal lembu wahamu un jati kepasal ha palat pasal hi, ekke kushan sandha pautino kurapad anu anukt kiri mata, awasye kadek sudukarun lebi, awasan prasniye, topilutra adalanuwe.
Garu amattu meni me aturu prasniak, dhamme jati kepasal dahe wedesatana, kriyatma gwedhi ara obatuma dengkiwa. Anuna, hema pradesi lekam karya agam, ikakar pramukta ay dende kila. Tiga hunda yojana, mukadu denta pi dahak tienno. Ti mang obatuma ilan, obatuma daksa, wedekarupu amatiur ek mang ilan, me adhyapan evening, pratipatti sekasi me di me. Aru yuvastha or isivata avaksan saudane katukarla rate minusunda setak kunne wagi mekata tiyanda dende pa garu amatuni pratipattiya khadanda. Api awurud dahaya kadhari, api adya apne mevidiru gorena ganawa kine pratipatti hatala dende kine illimat karno, me jati ka pasal mukad api dana lagam pasal, hondam pasal kila ginawa, jati ka pasal dahaya wedasatana ginawa, hebe ekeka amatiuru ekeka andu enokur pratipatti venaswe netu, අධ්‍යාපනය වගේ එකකට ජාතික ප්‍රතිපත්තියක් හදන්න ඔබතුමාට මේ කාලය තුළ ශක්තිය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔබතුමාට ඒක කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා.
මම ගරු මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නය තවදුරටත් පිළිතුර පැහැදිලි කළ දෙන්නම්. එතුමා ඉතාම හොඳ යෝජනාවක් කළේ. ගරු කථානායකතුමනි, අධ්‍යාපන සංස්කරණ වැඩසටහනේ අපි මේ වෙන විට සකස් කළ තිබෙන ප්‍රතිසංවිධානය ප්‍රධාන ක්ෂේත්‍ර හයක් ඔස්සේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා. කුමන ආකාරයේ ප්‍රතිසංවිධානයක් කිරීමට මත්තෙන් වුවත් අපේ ස්ට්‍රක්චර් එක, අපේ ව්‍යූහය, පරිපාලන ව්‍යූහය ශක්තිමත්ව තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ කිසිම ප්‍රතිසංස්කරණයක් ඉදිරියට යන්න බෑ. ඒ නිසා ගරු කථානායකතුමනි, ලබන අවුරුද්දේ මුල වෙනකොට මම ඒකට අවශ්‍ය වැඩපිළිවෙල කරන් යනවා. අපි මම කන්සල්ටේටිව් කමිටි එක තියෙනවා ඊළඟ සති දෙක තුල. ඒකට ගේනවා ආංශික අධීක්ෂණ කාර්ය සභාවට ගේනවා. අපි එක වැඩමුළුවක් මන්ත්‍රීවරුන්ට තිබ්බා. හැබැයි ඊට අමතරව මම බලාපොරොත්තු වෙනවා අයව විවාදයේ පවතින දිනවලදී පැය දෙකක පමණ වැඩමුළුවක් සියලුම ගරු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ තියන්න. මේ ව්‍යුහය වෙනස් කරන්න ඉස්සෙල්ලාම පාසල් වර්ගීකරණය අපි වෙනස් කරනවා. දැන්ට තියෙන වර්ගීකරණය කිසිම කෙනෙකුට තේරෙන්නේ නැහැ. අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉන්නාට හැර 1A, 1C, 2, 3 කිව්වහම කාටවත් තේරෙන්නේ නැහැ. හැබැයි ලෝකේ පිළිගත් සම්මතයක් තියෙනවා, ප්‍රයිමරි, ජූනියර් සෙකන්ඩරි, සීනියර් සෙකන්ඩරි. එතකොට 1-5 ප්‍රයිමරි, 6-9 ජූනියර් සෙකන්ඩරි, 10-13 සීනියර් සෙකන්ඩරි. හැබැයි මේකෙන් අදහස් වෙන්නේ 1A සිට 13 දක්වා තිබෙන අපි හිතමු රාජකීය විද්‍යාලය, විශාඛා විද්‍යාලය, ආනන්ද විද්‍යාලය, ඒවා පාසල් වලින් ඒවා කඩලා අයින් කරන්නේ. හැබැයි පාසල තුල මේ කොටස් තුනේ පරිපාලන තුනක් යනවා. විදුහල්පති 3 දෙනෙක් කරත්තේ ප්‍රධාන විදුහල්පතිවරයා සියලු කටයුතු අධීක්ෂණය වෙනවා. එසේ නොවන පාසල් තියෙනවා, ප්‍රයිමරි ස්කූල් තියෙනවා 3700ක් විතර 1-5. ඊළඟට ළමයි 200ට අඩු පාසල් ගත්තාම 5000කට අසන සංඛ්‍යාවක් තියෙනවා, 1-11න් ගිහිල්ලා නැවතිලා. මේ සියල්ලම මේ පරිපාලන ව්‍යුහය තුළට ගත්තාම දැන් තියෙන කලාප 100 ගරු මන්ත්‍රීතුමනි කලාප 120ක් වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් කොළඹ කලාපය ගත්තොත් පාසල් 144ක් තියෙනවා. ඔබතුමා විශ්වාස කරනද දරුවෝ කොච්චර ඉන්නවද කියලා? 185,000 කොළඹ නගරයේ පාසල් වල අධ්‍යාපනය ලැබෙනවා. 185,000 පාසල් 144ක ගුරුවරු ඉන්නවා 11,000. එතකොට මේ තනි කලාප කාර්යාලයකට මේ ලිපිගොනු සියල්ල කරන්න අමාරුයි. උසස් වීම, මාරු වීම, විශ්‍රාම ගැනීම ප්‍රමාද වෙනවා. ඒ නිසා අපි කලාපවලට දරන්න පුළුවන් ප්‍රමාණයට මේක ව්‍යුහය සකස් කරනවා. එතකොට කලාප 20ක් තව වැඩි වෙයි. එතකොට කලාප 120ක් වෙනවා. කලාප 120 ඇරද දැන් තිබෙන කොට්ටාස වෙනුවට ස්කූල් බෝඩ්ස් 550ක් වෙනවා. ස්කූල් බෝඩ් එකෙන් තමයි පාසල් සුපරීක්ෂණය වෙන්නේ. ගුරු උපදේශකවරු සහ ඒතර අරිසර තිබුණා ස්කූල් ඉන්ස්පෙක්ටර් කියලා. ඒ හා සමානව පාසල් අධීක්ෂණයක් කරනවා. ඒතර එක බෝඩ් එකකට එන්නේ පාසල් 20යි. පාසල් 10,100ක් තියෙන නිසා පාසල් 20යි එන්නේ. ඉතින් බොහොම පහසුවෙන් හැම ටර්ම් එකකටම සරයක් පාසලක් අධීක්ෂණය කරන්න පුළුවන් වෙනවා. ගුණාත්මක වර්ධනය වැඩි කරන්න. ඒක යටතේ එනවා ගරු කථානායකතුමනි පරිෂද 1200 ක්ලස්ටර්ස්. ඒතර එක ක්ලස්ටර් එකක තියෙනවා ලීඩ් ස්කූල් එකක් හෝ කීපයක්. ඒතර මිම්මත්තට ජාතික පාසල් නෙමෙයි ඉන්නේ. ලීඩ් ස්කූල්. එතකොට ජාතික පාසල්, ජාතික නොවන පාසල් කියන ભેදයක් ඉන්නෙත් නැහැ. දැන් සමහරව මංගාට එන පාසලක් ඉල්ලගන්න ජාතික පාසලක් අපිට දෙන්න කියලා. මොකද ජාතික පාසලක් කියන මේ සංකල්පය ඇවිල්ලා අද සමාජයයි රටයි දරුවෝයි ඔක්කොම බෙදලා තියෙනවා. දැන් ඒක අපි වෙනස් කළා. අපි මේ සියල්ල ලීඩ් ස්කූල් වෙනවා. එතකොට සමහර ක්ලස්ටර් එක ලීඩ් ස්කූල් එකක් තියෙන්න පුළුවන්, දෙකක් තියෙන්න පුළුවන්. ඒ ලීඩ් ස්කූල් දෙක වටා 1-5 සහ 1-11 පාසල් දෙක පරිෂදයක් වෙනවා. එතකොට අපි අර ලීඩ් ස්කූල් සියල්ලම හදනවා. සියලු පහසුකම් තිබෙන අර ජාතික පාසල් 1000 හා සමානව 1200ක් හැදෙනවා. ඊටත් පොඩ්ඩක් වැඩි වෙන්න පුළුවන්. දැන් තියෙන ව්‍යුහේව අයින් කරන්න බෑ. ඒත් පාසල් 1500ක් විතර ඇති වෙනවා. ලීඩ් ස්කූල් මේ 1500ම උසස් පෙළ විෂය ධාරා 4ම තිබෙන. ස්මාර්ට් ක්ලාස්රූම් උසස් පෙළට තිබෙන. ඒ විදිහට අපි සැලසුම් කරලා දිනවා ගරු මන්ත්‍රීතුමනි. ඉස්සෙල්ලා මේ ව්‍යුහය අපි සකස් කරනවා ලබන අවුරුද්දේ මුල වෙනකොට. ඊට සමගාමීව අපි විෂයමාලා සංවර්ධනය ජාතික අධ්‍යාපන ආයතනයෙන් දැන්ට නියම ව්‍යාපෘතියක් ආරම්භ කරලා තිනවා. මේ සියල්ල පාර්ලිමේන්තුවට ගෙනල්ලා ප්‍රතිපත්ති දැන් සකස් කරලා තිනවා. අවුරුදු 10ක ප්‍රතිපත්තියක් ජාතික අධ්‍යාපන කොමිසම. ඒක ළඟදිම නීත්‍යානුකූලව ජනාධිපතිතුමාට බාර දෙන්න ඕනේ. ඒක අපි බාර දෙනවා. බාර දුන්නාන් පස්සේ ඒකට ලයින් කරලා තිනවා. ඒකට සම්පාත කරලා තිනවා ප්‍රතිසංස්කරණය. එතකොට ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය ඒක සම්පාත වෙනවා ප්‍රතිසංස්කරණයට. අවුරුදු 10කදී ප්‍රතිසංස්කරණය සම්පූර්ණ කරලා ඉවර කරන්න ඕනේ. මොකද එක රැයකින් කරන්න බෑ. අපි කරගෙන යන දෙයක් පරිවර්තනය කිරීම ලෝකයේ බොහෝ රටවල වෙලා තින්න එකයි. ඉතින් මම හිතනවා ඒක ඔබතුමා කිව්වා වගේ මම පනතකින් පාර්ලිමේන්තුවට ගේන්න යනවා ඒ සැලැස්ම සහ ප්‍රතිපත්තිය ප්‍රයත්න කිරීම.
අරමතුන අතුරු ප්‍රශ්නයක් දැන් මේ ජාතික පාසල් 1000ක් නම් කරා එතකොට මේ පාසල් වල ඉන්න ගුරුවරයෙකුට ජාතික පාසල් වල ඉන්න ගුරුවරයෙකුට දැන් මේ නම් කරලා තියෙන පාසල් 1000න් එකකට ස්ථාන මාරු වීමක් කරනකොට ජාතික පාසලක් සේ සලකලා ස්ථාන මාරු වීම දෙන්නේ නැහැ අන්න ඒ සම්බන්ධයෙන් මොකක්ද අමතු මේ ගන්න පියවර ලොකු අසාධාරණයක් තියෙනවා ගුරුවරුන්ට
මන්ත්‍රීතුමනි මේ ජාතික පාසල් 1000 ව්‍යාපෘතියට මට වෙනස් අදහසක් තිබුණා කිව්වේ ඒකයි මොකද 17 වෙනි සංශෝධනයට තේ අධ්‍යාපන විෂය බෙදුණු විෂය එතකොට පළාත් රාජ්‍ය සේවා නමයක් තියෙන ඔබතුමා හොඳින් දන්නවා අපි දැන්නම පළාත් සභාව හිටපු නිසා. ඒතර පළාත් රාජ්‍ය සේවය කෙනෙක් රාජ්‍ය සේවයට ගන්න ගියන් පස්සේ ඒකේ ඔබතුමා දන්නවා ගත වෙන කාල සීමාව. ඒතර මේ කිසිම ප්‍රශ්නයක් ඉන්නේ නැහැ. ජාතික පාසලෙන් ඒව ප්‍රමුඛ පාසල් කළාම පළාතේ තුනම ඒක පාසල සංවර්ධනය වෙනවා. මාරු වීමේ ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ. එතකොට
සම්පත් අතුපෝරළ මැතිතුමා නාගරික සංවර්ධන මැතිතුමාගේ
ගරු කථානායකතුමනි අයන්න එක වෙරළ කලාපයක් තුළ මෙම ඉඩම් දෙපාර්මේන්තුවේට ඉඩම් වල අයිතියක් නොමැත මෙම දෙපාර්මේන්තුව වෙරළ කලාපයක් තුළ පවතින බිම් තීරුවේ වෙරළ කාදනය පාලනය සහ සංවර්ධන කාර්යයන් කළමනාකරණය කිරීම හා පාලනය කිරීම සිදු කරනු ලබයි ඒ අනුව දිවයින වටා පිහිටි එම වෙරළ කලාපය තුළ සිදුකර ඇති අනවසර ඉදිකිරීම බලපත්‍ර නොමැතිව තොරව සිදු කළ සංවර්ධන කාර්යයන් ප්‍රමාණය 2012 ඉඳලා 2016 වෙනකම් 2168ක් තියෙනවා ඒක ඇමුණුම එකේ විදිහට 2012 146යි 2023 338යි 2014 127යි 15 259යි 16 286යි 17 248යි 18 211යි 19 159යි 20 20 152යි 20 21 135යි 20 22 89යි මුළු එකතුව 2160ක් 2012 ඉඳලා 2022 9.30 දක්වා කලාපය තුළදී ඉදිකර ඇති අනවශ්‍ය ඉදිකිරීම් ප්‍රමාණය ඔක්කොම 2160ක් වෙනවා. අයන්න දෙක 2015 වර්ෂයේ සිට මේ දක්වා අනවශ්‍ය ඉදිකිරීම් කඩා ඉවත් කිරීමේ සංඛ්‍යාව 248ක් ඇමුණුම දෙකේ දෙසිය 48ක් ඔක්කොම එකතුව 2661ක් වෙනවා. අයන්න තුන ඉහත දෙපාර්තමේන්තුව සතු ඉඩම් බදු පදනම් මත ලබා දී ඇතද නැත. එසේ නම් ඒක අදාළ නොවේයි. පස්වෙනි එකටත් අදාළ නොවේයි කරුකතානම අයන්න ආයන්නට පිළිතුරු එකටත් අදාළ නොවේයි. හද මන්ත්‍රීතුමා.
අරු කථානායකතුමනි මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය විශේෂයෙන්ම මම ජීවත් වන ගාල්ල දිස්ත්‍රික්කයේ මුහුදු කාදනයේ ඉතාම උග්‍ර වෙලා තිබෙන මේ පසුගිය වසර කිහිපය තුළ විශේෂයෙන්ම අම්බලංගොඩ ඌරල තෙල්වත්ත පැරැලිය සහ ඒ වගේම හබරාදුව දක්වා මුහුදු ප්‍රදේශ ඉතාම වේගයෙන් කාදනය වුණා. පසුගිය කාලය තුළ මේ වෙරළ කාදනය වළක්වා ගැනීමට විවිධ ක්‍රියාමාර්ග අරගෙන තිබුණා. නමුත් මේ වන විට මට අපිට පේනවා ඒ වෙරළ කාදනය වළක්වා ගැනීමට ආරම්භ කර තිබුණු ව්‍යාපෘති සියල්ලම අතරමඟ නතර වෙලා තිබෙනවා. මම ඔබතුමාගෙන් දැනගන්න කැමති මේ වෙරළ කාදනය වළක්වා ගැනීමට ඔබතුමා මේ ව්‍යාපෘති අඛණ්ඩව පවත්වාගෙන යන සූදානම්ද? එහෙම නැත්නම් මේ වෙනකොට ප්‍රධාන මාර්ගයේ දක්වාම ඌරල තෙල්වත්ත පැරැණි ප්‍රදේශය තුළ වෙරළ කාදනය සිදු වෙලා තිබෙනවා. එතන මේ ව්‍යාපෘති නැවත ක්‍රියාත්මක වෙනවාද කියලා ඔබතුමන් දැනගන්න කැමතියි.
ගරු කථානායකතුමනි මේ සම්බන්ධයෙන් පහුගිය කාලය වෙනකම්ම ප්‍රතිපාදන වෙන් කළා ඒ සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක වුණා. හැබැයි පහුගිය කාලෙදී රැළේ ප්‍රමාණය වැඩි මොහොත සරවීමත් සමගම ඉදිකිරීම් කරපු සියල්ලම නැවතපත යම් පැත්තක් විනාශයට ලක් වෙලා තියෙනවා. එහෙනම් අපි මේ වෙනකොට අමාත්‍යංශය යටතේ ප්‍රතිපාදන ඉල්ලීම් කරලා තියෙනවා. වගේම 2023 වසරේ සඳහා මේ පහුගිය කාලයට ඉදිකිරීම් වලට වඩා හොඳ ප්‍රමිතියකට අනුව විසුදුන පරිසරයේදී දිගින් පැඩුතු කරන්න සැලසුම් කළා තියෙනවා. මේකට ඇසුබේන්තු සකස් කළා තියෙනවා.
ගරු කතානායකතුමාගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය ගාල දිස්ත්‍රික්කයේ තුල මේ වන විට දීවර වරායන් තුල වැලි පිරීම නිසා බරපතල තත්ත්වයක් මතුවලා තිබුණා පසුගිය කාලය තුල. මේ දීවර වරායන් තුල පිරුණු වැලි ඉවත් කිරීම සඳහා සමාගමකට බදු පදනමට ලබා දී තිබෙනවා. මේ සමාගම වැලි ප්‍රවාහනය කරන්නේ කොළඹට. මේ ගන්න වැලි වලින් තුනෙන් එකක් මුහුදට නැවත පොම්ප කිරීමට තමයි උපදෙස් ලබා දීලා තියෙන්නේ. නමුත් සමහර වෙලාවට අපිට දැනෙනවා ඒ සම්බන්ධවත් යම් ගැටළු සාගත තත්ත්වයක් ඇති මේ වෙරළ කාදනය තුළ. බොහෝ වෙලාවට මේ පිළිබඳව දන්න අය බොහෝ දෙනා කියන්නේ මේ දීවර වරායන් තුළ පිරෙන වැලි සම්පූර්ණයෙන් මුහුදට පොම්ප කරන්න කියලා. එනිසා අපි දැනගන්න කැමති මේ ලබා දීලා තියෙන බදු දීමේ ක්‍රමය ඉදිරියට ක්‍රියාත්මක වෙනවද? එහෙම නැත්නම් මේ වෙරළ කාදනය වළක්වා ගන්න මේ දීවර වරායන් තුළ පිරුණු වැලි සියල්ලම මුහුදට පොම්ප කරනවද කියලා.
ගරු මන්ත්‍රීතුමනි, මම හිතන්නේ මේ සම්බන්ධයෙන් මේ බලපත්‍ර සහ සියලු ලිඛිත කරන්නේ දීවර සංස්ථාව තමයි මේ බලපත්‍ර නිකුත් කළ තියෙන්නේ. මොකද දීවර වරායන් සඳහා බෝට්ටු පැමිණීමට තියෙන අපහසුතාවයල් එවැනි කඩයුතු දීවරයන්ට පහසු කිරීම අරමුණු කරගෙන තමයි මේ බලපත්‍ර ලබලා දීලා තියෙන්නේ. නමුත් මේ අපේ අමාත්‍යාංශයට මේ බලපත්‍ර දීම හෝ ඒ බලයක් අමාත්‍යාංශයට සතුව නැහැ. වෙන ඔබතුමාගේ ප්‍රශ්නයට මම අමාත්‍යාංශයේ පරීක්ෂා කරලා බලලා මේ සම්බන්ධයෙන් ඉදිරියට ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද කියන එක බලලා ඔබතුමාව දැනුවත් කරන්නම්. ප්‍රධානායකතුමනි,
රාජිකා වික්‍රමසිංහ මැතිණිය absent. ගාමිණී වලේගොඩ මැතිතුමා.
ඔව්, ප්‍රශ්න.
කෘෂිකර්ම
මැතිතුමා. කතානායකතුමනි,
සති දෙකක කාලයක් ඉල්ලා සිනා කරු කතානායකතුමනි. සති දෙකක්.
සුමිත් උඩුකුඹර මැතිතුමා, කෘෂිකර්ම මැතිතුමා ගැන සිමුට.
පංහාන කතානායකතුමනි.
කෘෂිකර්ම මැතිතුමා. සුමිත් උඩුකුඹර.
ගරු කතානායකතුමනි, සුමිත් උඩුකුඹර ගරු මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයට පිළිතුරු ගරු කෘෂිකර්ම අමාත්‍යතුමා වෙනුවෙන් ඉදිරිපත් කරනවා. පිළිතුර ආ අංක 1-2, පිළිතුර ආ අංක 2, සීමා සහිත ශ්‍රී ලංකා කුකුළු පාලන සංවර්ධන පෞද්ගලික සමාගම මාවත්තල ගොයිපල බණ්ඩිරිප්පුව ලුණුවිල. 2, මහවැලි සත්ව ව්‍යාපාරික සමාගම මහවැලි ගොයිපල ජයමාවත තඹුත්තේගම යන ස්ථානයෙහි පවත්වාගෙන යන ලබයි. ප්‍රශ්නාංක 3 පිළිතුර 9 ජාතික පසුසම්පත් සංවර්ධන මණ්ඩලයේ සතු නිවාඩු නිකේතන 9. ප්‍රශ්න අංක 4 පිළිතුර ආදායම් පිළිබඳව එතුම අහලා තියෙන්නේ. 2019 ආදායම රුපියල් බිලියන 2.7.7, 2020 ආදායම රුපියල් බිලියන 3.232, 2021 ආදායම රුපියල් බිලියන 3.648. ප්‍රශ්නාංක 5 ආයතනයේ සංවර්ධනය වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග ජාතික පසුසම්පත් සංවර්ධන මණ්ඩලයේ ඉදිරි සංවර්ධන කටයුතු උදෙසා AA ගොවිපල සත්පාලන කටයුතු මෙන්ම කෘෂිකාර්මික කටයුතු දියුණු කිරීම උදෙසා පාසඳන් ක්‍රියාමාර්ග ගෙන ඇත. ගොවිපල ක්‍රියාසිත නිෂ්පාදන අලෙවිය සම්බන්ධයෙන් අලෙවි ජාලය බලගන්වමින් එමගින් ක්‍රියාසිත නිෂ්පාදන මිලදී ගැනීමට පාරිභෝගිකයන් පෙළඹවීම. 2, දියර කිරි ප්‍රචලිත කිරීම සඳහා අවශ්‍ය වෙළඳ පොළ UHT පැකට් සංඛ්‍යාවක් නිකුත් කිරීම. 3, කිරි ගව පාලනය දියුණු කිරීම සඳහා කිරි නිෂ්පාදනයෙන් ලබන ගවයන් තෝරා ශ්‍රී ලංකාවේ දේශගුණයට ගැළපෙන පැටවුන් බිහි කිරීම සඳහා ආනයනික අධි සීත සූක්‍ර භාවිතා කිරීම. 4, මහා පරිමාණ බඩිනුගේ ව්‍යාපෘති ආරම්භ කිරීම දිරිගැන්වීම ජාතික පසුසම්පත් සංවර්ධන මණ්ඩලයේ ඕන උපයෝගිතා ඉඩම් පුද්ගලික අංශයේ වෙත කෙටි කාලින බදු මත ලබා දීම. එම සත්වාහාර සඳහා අවශ්‍ය බඩිනුගු වර්ග කිරීම බඩිනුගු ඉරිඟු සයිලේජ් සාකබ පරිවර්තනය කර සත්වාහාර නිෂ්පාදනය කිරීම.
පහ පොලිත්‍රිකෝණ තුළ පිහිට ඇති හඳුනාගත් ගොවිපල කීපයක අයත් වූ උපයෝගී ඉඩම් කෙටිකාලීනව ආහාර භෝග වගා කිරීම සඳහා බදු පමණ පදනම මත ගොවි කණ්ඩායම් හෝ වගාකරුවන් වෙත ලබා දීම. අය පාඩු ලැබෙමින් පවතින ගොවිපල කීපයක් පුද්ගලික ආයෝජනය සමග එක්ව සංවර්ධනය කිරීම, ගොවිපල නිෂ්පාදන කාර්ය වැඩිදුණු කිරීම, දීර්ඝකාලීන බදු පදන මත පුද්ගලික ආයෝජකයන්ට ආයෝජනය කිරීම සඳහා අවස්ථාව ලබා දීම. අංක 7 සූකර මාංශ සූකර පාලන වැඩිදුණු කිරීම, පොත්තලම දිශේකේ බංගදනීය ප්‍රදේශයේ පිහිටි මාටින් ගොවිපලයේ සූකර මස් නිෂ්පාදනාගාරයේ පුළුල් කිරීම. 8 කුකුල් පාලන සඳහා නවීන තාක්ෂණ හා අවශ්‍ය සංවර්ධන නිවාස ඉදිකිරීම සැලසුම් කිරීම. 9 අයවැය ප්‍රතිපාදන භාවිතා කර ජාතික පසුසම්පා සංවර්ධන මණ්ඩලය සතු පොළොන්නරුව ගොවිපලයේ සයිලේජ් නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සංවිධානය කිරීම. 10 මහබෙදතැන්න ගොවිපලයේ බොයිලර් කුකුල් මස් නිෂ්පාදන ධාරිතාව වැඩිකිරීම කිරීම සඳහා එම ගොවිපලයේ බොයිලර් කුකුල් මස් සැකසීම එක්කී විධිමත් කර සංවර්ධනය කර බෙදා හැරීම. 11 කිරිපත්ටි පාලනයේ කිරිගව ව්‍යාපෘති සඳහා විදේශගත වන ශ්‍රී ලාංකික තරුණියන්ට විදේශීය සඳහා යාම සෞදෙසා පොහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම. NVQ ලෙවල් 4 ස්ථානයේ දක්වා අරගෙන යන ගොවිපල නිෂ්පාදනය කරන පොල් සහ පොල් අතුරු නිෂ්පාදන දේශීය වෙළඳ පොළ වෙත යොමු කිරීම සඳහා පුද්ගලික ආයෝජන සමග ආයෝජන ප්‍රස්ථා ඇති කිරීම. උදාහරණයට පිටිකල පොල් කිරි, ඒ වගේම කොහුවාසිත නිෂ්පාදන. 13 වාර්ෂික සැලසුම් පරිදි පොල් යටි වගා ආරම්භ කිරීම. ප්‍රශ්න පැන නොගනී.
අරු මතුමනි බොහොම ස්තුතියි. ඒ වගේම අමතුමනි දැනගන්න කැමති විශේෂයෙන්ම පතු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් විශාල ඉඩම් ප්‍රමාණයක් තියෙනවා ප්‍රයෝජනට නොගෙන කීලිවල අපි දන්න විදිහට. ඒ නිසා ඔබතුමා අමාත්‍යවරයා හැටියට මෙම ඉඩම් වලින් ප්‍රයෝජනක් ලබා ගැනීම සඳහා රටේ ආර්ථිකයට යම් වැඩපිළිවෙලක් කඩිනමින් සකස් කරන්න කටයුතු කර තිබෙනවාද කියලා දැනගන්න කැමතියි.
අනායකතුමනි, දැනට භාවිතා නොකරන ඉඩම් සංගණනය කරලා ව්‍යාපාරික ප්‍රජාවත් එක්ක එකතු වෙලා හවුල් ව්‍යාපාර ක්‍රියාත්මක කරන්න කෙටි කාලින වශයෙන් බදු දෙන්න කටයුතු කරන්නත්, සත්වාහාර නිෂ්පාදනය කරන්න ඉඩම් භාවිතා කරන්නත්, ඒ වගේම පොල් වගා කරන ස්ථානවල පොල් නැවත දෙවෙනි වගාවේ යටි වගාවේ ඇති කරන්නත් කටයුතු කරලා තියෙනවා.
කරු ඇමතුමනි, විශේෂයෙන්ම සත්වාහාර පිළිබඳව විශාල ගැටලුවක් තියෙනවා. ඒ නිසා නොයෙක් පාරිභෝජ ද්‍රව්‍යවලත් මිල ඉහළ ගිහිලා තියෙන අවස්ථාවක්. ඒ නිසා විශේෂයෙන්ම ඒ ඉඩම්වල මේ බඩේරුඟු වගාව, ඒ වගේම අනෙකුත් ආහාර නිෂ්පාදනයට අවශ්‍ය වගාවන් සඳහා සැලසුම් සකස් කරලා තියෙනවද කිරිවල්ලා?
ඒක තුමනේ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ පිහිටවල තියෙන්නේ සත්ව සංවර්ධන කටයුතු දෙසා මේ වන විට නියම ව්‍යාපෘතිය කෙරෙන පොළොන්නරුව ගොවිපොලේ මිලියන 250ක මුදලක් වියදම් කරලා තුරණ වගා කරලා ඒවා සයිලේජ් බවට පරිවර්තනය කරන්න කටයුතු කරලා තියෙනවා නියම ව්‍යාපෘතිය කැටියට. ඒ වැඩසටහන විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සත්ව ආහාර වැඩියෙන් නිෂ්පාදනය කරන්න භාවිතා නොකරන ඉඩම් එකතු කරගන්න.
අර අමාත්‍යතුමනි, විශේෂයෙන්ම කිරි ආහාර නිෂ්පාදනවල විශාල මිල ඉහළෑමකුත් තියෙනවා. ඒ නිසා මං හිතන්නේ අපි දේශීය නිෂ්පාදනවලට විශේෂ අවස්ථාවක් ප්‍රමුඛස්ථානයක් දෙන්න ඕන කාල සීමාව තමයි අපි ඉන්නේ. ඒ නිසා මම දක්කා විශේෂයෙන්ම අපේ රටෙත් මේ පත් සම්පත් සංවර්ධන මණ්ඩලය හරහා කිරි නිෂ්පාදන විශාල ප්‍රමාණයක් රටට දායාද කරනවා. එමනම් මේ නිෂ්පාදනවල තවත් ඉස්සරහට ගිහිල්ලා මං හිතන්නේ චීස්, ඒ වගේම අනෙකුත් කිරි නිෂ්පාදන ඉහළ දැන්වීම සඳහා යම් වැඩපිළිවෙලක් සාම්ප්‍රදායික ක්‍රමයට එහාට ගිහිල්ලා සකස් කරලා තියෙනවා කියලා දැනගන්න කැමතියි.
අර කතානායකතුමනි, ලංකාවට ඕන කරන කිරි වලින් 40% විතර ප්‍රමාණයක් තමයි ලංකාව නිෂ්පාදනය කරන්නේ. ඒ නිසා දේශීය කිරි නිෂ්පාදනයේ වැඩිදුණු කිරිම උදෙසා නියම ආයතනයක් හැටියට මාර්ගෝපදේශ ඒකත්වයක් දෙන්න ජාතික පස් සම්පත් සංවර්ධන මණ්ඩලය උපයෝගී කරගන්නවා. ඒ අනුව ගුණාත්මක බව වැඩි කිරි දෙනුන් සමාජගත කිරීමත්, ඒ වගේම ඔවුන්ගෙන් වැඩි නිෂ්පාදන ධාරිතාවක් එකතු කරගන්න පරේෂණාත්මක තොරතුරු මහජනතාවට ලබා දෙන්නත් කටයුතු කරනවා. ඊට අමතරව ගරු මන්ත්‍රීතුමා ප්‍රකාශ කරපු විදිහට ලංකාවට අවශ්‍ය දේශීය දියර කිරි භාවිතා කිරීම ප්‍රචලිත කිරීම දෙසා සත්ව මේ ජාතික පස්සම්පා සංවර්ධන මණ්ඩලයේ ප්‍රමුඛතාවය අරගෙන කටයුතු කරනවා. ඒ අනුව ඔවුන් ලබා ගන්නා කිරි UHT පැකට් බවට පරිවර්තනය කරලා දියර කිරි වෙළඳ පොලේ සුලභ කරන්න කටයුතු කරලා තියෙනවා. ඒ තුළ බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන් පිටිකිරි භාවිතා කිරීමේ ක්‍රමවේදයෙන් ලාංකික ජනතාව ඉවත් කරගන්නත්, දියර කිරි භාවිතා කරන්න ඔවුන් හුරු කරන්නත් මාර්ගෝපදේශකත්වයක් ජාතික පස්සම්පා සංවර්ධන මණ්ඩලය දියර කිරි පැකට් බෙදා හැරීම තුළ බලාපොරොත්තු වෙනවා.
බොහොම ස්තුතියි. කෝකිලා ගුණවර්ධන මැතිණිය absent. වාසුදේව නානායක කරමැතිතුමා absent. මොහොමඩ් මුසමිල් මැතිතුමා
අනාලා කතා නායකතුමනි.
අධ්‍යාපන මැතිතුමා
ගරු කතා නායකතුමනි, ගරු මොහොමඩ් මුසමිල් මැතිතුමාගේ ප්‍රශ්නෙට පිළිතුරු. පළවෙනි ප්‍රශ්නයේ පිළිතුර සමාගම් රෙජිස්ට්‍රා යටතේ සමාගම් අංක PV 106989 දරන සීමා සහිත සමාගමක් වශයෙන් 2016 පෙබරවාරි 29 දින සංස්ථාගත කර ඇත. දෙක, පිළිතුර 1.78 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතෙහි 25 ඈන්න වගන්ති 90 උපාධි පිරිනමීමේ ආයතනයක් ලෙස පිළිගෙන නැත. 3, පිළිතුර අනුමැතියක් ලැබී නැත. 4, පිළිතුර අනුමත කරන ලද පාඨමාලා කිසිවක් නැත. ආයන්න උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමත උපාධි පිරිනමන ආයතනයක් නොවන බැවින් මේ සම්බන්ධයෙන් තොරතුරු ලැබී නැත. ආයන්න 2 අදාළ නොවේ. තුන, එම විශ්වවිද්‍යාල අධ්‍යයන හඳුන්වීමේ මුදල් අය කරගෙනද ඒ පිළිබඳ දැනුවත් වීමක් සිදු වී නැත. 4, අදාළ නොවේ. ආයන්න ඉහත ආ කොටස අනුව මෙම ප්‍රශ්නය පැන නොනගී.
ගරු ඇමැතිතුමනි, ඔබතුමාගේ අවසරය මත මේ ප්‍රශ්නෙට ඍජුව අදාළ නොවුණත් ඔබතුමා දන්නවා මේ දැන් මේ විශේෂයෙන් මමත් මේ පාර්ලිමේන්තුවේ එක්තරා අවස්ථාවකදී කල්තැබීමේ විවාදයකුත් කළා. අපොස සාමාන්‍ය පෙළ සහ අපොස උසස් පෙළ විභාග පැවැත්වෙන කාලය පිළිබඳවත් ඒ විභාග ප්‍රතිඵල ගණනය කිරීම ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා යන කාලයත්, ඒ වගේම විශේෂයෙන් ඕලෙවල් 11 වසර නෙවෙයි 10 වසරදී පවත්වීමට තියෙන හැකියාව පිළිබඳවත් අපි විවාදිකුත් කළා. ඔබතුමත් පිළිගන්නවා ඇති, ඇත්තටම අපේ දරුවන්ගේ කාලය අවුරුදු 1.5ක් විතර අපතේ යනවා මේ ප්‍රශ්නේ. ඒ නිසා අපි ඔබතුමා ඉල්ලා හිටනවා මේ පාර්ලිමේන්තුවෙත් දැන් අපේ වසන්ත යාපා බණ්ඩාර මන්ත්‍රීතුමා, රත්නසේකර මන්ත්‍රීතුමා වගේ අධ්‍යාපනයේ ශේෂ්ත්‍රයේ නියලිච්ච අධ්‍යක්ෂීම් බහුල මන්ත්‍රීවරු ඉන්නවා. ඒ නිසා අපි ඔබතුමාගෙන් ඉල්ලනවා මේ පාර්ලිමේන්තුව ඇතුළේ යම්කිසි තේරීම්කාරක සභාවක් හරි පත් කරලා මේකේ ඇතිවිය යුතු ප්‍රතිසංස්කරණ පිළිබඳව හොඳ සාකච්ඡාවක් අපිට කරන්න පුළුවන් නම් ඒක ඉතාම ඵලදායි විදියට අපිට කරන්න පුළුවන්. මොකද ඔබතුමා දැන් යම් යම් ක්‍රියාමාර්ග අරන් තියෙනවා මේ අර්බුද තත්ත්වය යටතේ, ඒවත් සාර්ථක වෙලා තිබෙනවා. ඒ නිසා අපි ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ වගේ තේරීම්කාරක සභාවක් පත් කරන්න කියලා. ඒ වගේම මේ විශ්වවිද්‍යාලයේ දැනට ක්‍රියාත්මක තත්ත්වයේ පවතිනවාද නැද්ද කියන එකත් මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි.
ගරු කතානායකතුමනි, මේ සම්පූර්ණයෙන්ම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පනත යටතේ පිළිගත්තෝ ලියාපදිංචි කළ විශ්වවිද්‍යාලයක් නෙමෙයි. මේක සම්පූර්ණයෙන්ම බැටිකලෝ කැම්පස් කියලා මේක හරියට ජාත්‍යන්තර පාසලක් වගේ මේ සමාගම අධ්‍යාපනන්තයට ලියාපදිංචි වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් මම විශේෂම ජාතික අධ්‍යාපන කොමිසමේ අවධානයට යොමු කළා. මේ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ගය ගන්නයි කියලා දැනුම් දෙනවා. මොකද මේ ආකාරයෙන් සිසුන් මුලා වෙනවා, ඊළඟට සිසුන්ගෙන් මුදල් අය කරගන්නවා. දැන් මම තව පියවරක් ගන්නවා VTA එක යටතේ, වොකේෂන් ට්‍රේනින් ඔතොරිටි එක යටතේ සමහරු වෘත්තීය පාඨමාලා සඳහා අවසර ලබාගෙන උපාධි පාඨමාලා දක්වා කරන අවස්ථා දකින්න ලැබෙලා තියෙනවා. ඒවා වහාම මම අවලංගු කරන්න කටයුතු කරන බලපත්‍ර සියල්ලම වෘත්තීය පුහුණුවට සහතිකය අරගෙන උපාධි පිරිනමන බවට ප්‍රචාරය කරනවා. ඉතින් මේක සම්පූර්ණ නොමග යවීමක්. ඒක නිසා මම ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්නවා. ඊළඟට අපේ ගරු මොහමඩ් මුසාවිල් මන්ත්‍රීතුමාගේ උපකාරණය මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව විශේෂයෙන්ම අවස්ථා කීපයකදී පාර්ලිමේන්තු කීපයකදී ඇති වූ තේරීම්කාරක සභා එක් ආපු වාර්තාවන් පදනම් කරන් තමයි දැන්ට තියෙන ටික සැලසුම් කරගෙන යන්නේ. කෙසේ වෙතත් මම නුදුරු දිනයකදීම දැන් උපදේශකාරක සභාව තියෙන නොවැම්බර් මාසේ 8 වෙනිදා පාර්ලිමේන්තුවේ මම ආරාධනා කරනවා ඒකටත් අපේ සීලම මන්ත්‍රීවරුන්ට ඊට අමතරව වෙනම සෙෂන් එකක් මම තියන්න කැමති වෙනවා. ඔබතුමා කිව්වා අපේ හිතවත් ගරු මන්ත්‍රීතුමන්ලගේත් සහය ඇතිව ඒ තියෙන කරුණු තව විශ්ලේෂණය කරගෙන අවසාන තීන්දුවලට එන්න මේ වෙනකොට කියන්නේ පුළුල් සාකච්ඡාවක මට්ටමේ පවතිනවා. හැබැයි පරිපාලනමය වශයෙන් කරන්න ඕන වෙනස්කම් ටික අපි උපදේශකාරක සභාවත් ළඟදි පිටුණ ආංශික අධීක්ෂණ කාරක සභාවටත් යොමු කළා. ඊට පස්සේ අපි කැබිනට් පත්‍රිකාවක් දාලා ඒක පටන් ගන්න. මම ඒ සාකච්ඡාව සංවිධානය කරන්න.
බොහොම ස්තුතියි. දෙවෙනි වටය අශෝක් අබේසිංහ මැතිතුමා. ඔව්. වසන්තයා බණ්ඩාර.
ගරු කතානායකතුමනි, පැහැදිලි කර ගැනීමක් කර ගැනීමට ගරු අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් අවසර දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. ඇතරම ඔබතුමා තමයි ඇතරම ගිරාගම ගුරු අභ්‍යාස විද්‍යාලයට මම ඉතන මෙතෙක් කාලයක් ගියපු අධ්‍යාපන අමාත්‍යතුමා. මම දන්නේ එතකොට ඔබතුමා අධ්‍යාපන අමාත්‍යතුමාද කියලා මට ප්‍රදේශවාසියෙක් වශයෙන්. නමුත් ඔබතුමා අත වශයෙන් මේ ප්‍රදේශයට ගිහිල්ලා ඒක නිරීක්ෂණය කරලා ඔබතුමා මට යෝජනාවකුත් කළා. මෙය අපි විකල්ප ක්‍රමවේදයකට මේ ප්‍රදේශය දියුණු කරලා මේ ප්‍රදේශය ආර්ථිකයටත් ඒක හරි වැදගත් අවස්ථාවක්. ඒ කියන්නේ මේ විනාශ වෙන්න යන අක්කර 18 වගේ විශාල භූමි භාගයක තියෙනවා. මේ වගේ අවස්ථා ගොඩක් පිළිවෙත ඔබතුමාට යම් යම් පැමිණි ලැබෙනවා. මම කියන්නේ ඇත්තරම මේක එක පැත්තකින් දැනුම් ආර්ථිකයක් හදන්න පුළුවන්. මම කියන්නේ సౌందර්යය කියන කතාව අමතක කරන්න නෙවෙයි. ඒකත් ඇතුළත් කරමින් නව ක්‍රමවේදයකට මේ වස්තුව රටට ප්‍රයෝජනවත් වෙන තැනකට ගන්න ඔබතුමා අදහසක් තියෙනවද කියන එකත් පැහැදිලි කරන්න. ගරු අග්‍රාමාත්‍යතුමත් ඒ පිළිබඳව මට අධ්‍යාපන අමාත්‍යතුමා ඉන්න කාලේ විමසීමක් කළා. නමුත් එතෙන්ට යන්න බැරි වුණා. ඔබතුමා ඒ පිළිබඳව ලොකු අවධානයක් තිබෙනවා. පුංචි පැහැදිලි කිරීමක් කරන්න කියලා ඉල්ලන අවස්ථාවක් මේ ගිරාගම ගුරු අභ්‍යාස විද්‍යාලය පිළිබඳව.
කතානායකතුමනි, ඔය ගිරාගම ගුරු අභ්‍යාස විද්‍යාලය මම හිතන්නේ මේ අපේ ශ්‍රේෂ්ඨ සංගීත විද්‍යාඥය වෙච්ච කුඩලිගම මැතිතුමාගේ කාලේ ආරම්භ වෙච්ච సౌందර්ය විශ්වවිද්‍යාලය. ඉතාම ප්‍රශස්ත මට්ටමේ තිබිච්ච එකක්. හැබැයි මම මීට පෙර අවස්ථාවකදී ගියාම ඒක ඉතාම අඩු සංඛ්‍යාවකට පත් වෙලා තිනවා. මේ ගුරු අභ්‍යාස විද්‍යාලයේ තියෙන සංඛ්‍යාව ඔබතුමා කියන කාරණේත් ඇත්ත. අක්කර 18ක ඉඩමක් තියෙනවා. කුඹුරුකත් තියෙන ඕකේ. ඉතින් ඒක නිසා මම මේ අයවැය පවතින කාල සීමාව තුළදී අදාළ සියලු පාර්ශ්වයන් ටික පාර්ලිමේන්තුවට කැඳවලා ඔබතුමායි ඒ ප්‍රදේශයේ ඉන්න මානුර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීත්වත් එක්ක සාකච්ඡා කළා. අපි යම් තීන්දුවකට එමු මේකේ සංවර්ධනය ඉතින් එහාට කොහොමද කරන්නේ කියලා.
දෙවන වටේ ප්‍රශ්න අංක 2 අබේසිංහ මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නය. ඇහුවනේ ප්‍රශ්න. මුසාමිල් මන්ත්‍රීතුමා.
අලිබඩ මන්ත්‍රීතුමා අහනවා දෙවෙනි අතුරු ප්‍රශ්න.
එතුම ඇහුවා ඒ ප්‍රශ්න.
මගේ දෙවෙනි අතුරු ප්‍රශ්න.
ඔව්.
එතුමා ගන්න.
ස්තුතියි අත්කරෝ අධ්‍යාපන අමාත්‍යතුමනි. මේ වෙනකොට අපි මීට කලින් දවසක සඳහන් කළා අපේ රත්නපුර දිස්ත්‍රික්කේ ගත්තාම ගුරු පුරප්පාඩු සංඛ්‍යාවක් තියෙනවා 3500ක පළාත් සහ ජාතික පාසල් කියන දෙකේම. මේ ගුරු පුරප්පාඩු සංඛ්‍යාවෙන් සිංහල මාධ්‍ය පුරප්පාඩු සංඛ්‍යාව 2350ක්, ඉංග්‍රීසි මාධ්‍ය 200ක් සහ දෙමළ මාධ්‍යෙන් 925ක් තියෙනවා. එතකොට මම තොරතුරු සම්පූර්ණම අධ්‍යයනයක් කරලා බැලුවා. අර උපාධිධාරී පුහුණු වැඩසටහන යටතේ 2020 ගත්ත අය 3000ක විතර ප්‍රමාණයක් ඉන්නවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට සහ විවිධ තැන්වලට අනුයුක්ත කරලා. ඒ අය ඇත්තටම මම හිතන්නේ අර්ධ සේවා නියුක්ත හෝ සේවාවක් නැතුව ඉන්න ස්වභාවයක් තමයි තිබෙන්නේ. අපි පළාත් සභාවටත් යෝජනා කළා ඒ අයගෙන් යම් ප්‍රමාණයක් ගුරු සේවයට එන්න කැමැත්තෙන් ඉන්නවා. ඒ වගේම ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වන්න පුළුවන් හැකියාව තියෙන අයත් ඉන්නවා. විශේෂයෙන්ම දැන් අර පහේ ශිෂ්‍යත්වයෙන් උඩ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ළමයිට උගන්නලා සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි මාධ්‍යයෙන් හදාරලා උසස් පෙළ කරන්න ගියාම පාසල් ගණනාවකම දැන් ළමයි බාරගන්න විදිහක් නැහැ. විශාල ඉල්ලුමක් තිබිලත් ඉංග්‍රීසි මාධ්‍යය උගන්වන්න ගුරුවරු නැති නිසා. ඒත් මම ඔබතුමාට යෝජනා කරනවා මේ පිළිබඳව අවධානය යොමු කළා. මේ උපාධිදා දැන් රාජ්‍ය සේවයට බඳවා ගන්න විදියක් නැති විදිය ඇත්ත. නමුත් දැන් මේ වෙනකොට බඳවාගෙන තියෙන අයගෙන් ඒ වගේම යම් කොටසක් බඳවාගෙන තියෙනවා අමතුමනි පොලිස් ප්‍රජා සේවය කියලා විශාල උපාධිධාරි සංඛ්‍යාවක් අනුත්ත කරලා තිබෙනවා. ඉතින් මෙන්න මේ අය මේ මේ කැමැත්තෙන් ඉන්නේ ගුරු සේවයට අන්තර්ගහණය කරගන්න වැඩ පිළිවෙලක් හදන්න බැයිද කියන කරුණ ඔබතුමාගෙන් විසඳනවා.
ඔව් එතුමා දරුවන්ට අවසරණයි වෙන්නේ. ගරු කතානායකතුමනි උරුවරු බඳවා ගැනීම ක්‍රමවේදයක් තියෙනවා. මම ඔබතුමාට පැහැදිලි කරලා දෙන්න ඔබතුමාගේ ප්‍රශ්න පිළිතුරක් එනවා. ගුරුවරු බඳවා ගන්න තියෙන ක්‍රම දෙකයි. එකක් තමයි උසස් පෙළ විභාගයේ ආසන්නතම උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව සෙඩ්ඩාගේ අනුව විද්‍යාපීඨ වලට වාර්ෂිකව බඳවා ගන්නවා 4000ක පමණ පිරිසක්. ඒ වගේ කණ්ඩායම් දෙකක් ඉන්නවා. ඒ දෙකම එකවර අවුට් වෙනවා අපි ජනවාරි, පෙබරවාරි, මාර්තු වෙනකොට ඊළඟ අලුත් පාසල් වාරය ආරම්භ වෙනකොට ඒ 8000ටම පත්වීම් ලබා දෙනවා. දැන් ප්‍රතිඵල අවසාන අධීරයේ තියෙන නිකුත් කරන්න. ඒ 8000ක් අපිට ලැබෙනවා. ඒ හොඳටම පුහුණු වෙච්ච අවුරුදු දෙකේ ඩිප්ලෝමා ධාරීන්. අනිත් පිරිස තමයි උපාධි ධාරීන් බඳවා ගන්න පුළුවන් තරග විභාගයකින් පස්සේ අවුරුදු 35ට අඩු අය. නමුත් 18, 19, 20 කියන වසරවල උපාධිධාරී යෝජනා ක්‍රම යටතේ 53000ක් රාජ්‍ය සේවයට ගත්තා. සංවර්ධන නිලධාරීන් හැටියට. එයින් කොටසක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ අනිත් ඒවා ඉන්නවා. 22000ක් වමන පාසල් වලට යොමු කරලා තියෙනවා ගුරුවරුන් හැටියට. හැබැයි ඒ ඇයට නිසි පුහුණුවක් ලබා දීලා නැහැ ගුරුවරයෙක් වීම සඳහා පන්ති කාමරයට ගිහිල්ලා උගන්වන්න. දැන් මේ ප්‍රශ්නේ තියෙන නිසා මම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා තිනවා. ඒක ලබන සතිය ගන්නවා. අපි ඒක අනුමත වුණාම සියලුම 59ටම දැනුම් දීලා තිනවා විභාග දෙපාර්තමේන්තුවෙන් ආයතුම්පත් කරනවා මේ සිළු දෙනාගෙන්ම. ඒ යෝජනා ක්‍රමයේ හිටපු 53000ම මේ ආයතුම් පත්‍ර කැඳවනවා. විෂය වර්ග සහ තමන් පදිංචි පළාත, දිස්ත්‍රික්කය ඒ ආදි වශයෙන් කරුණු එක්ක. එතකොට මේ පිරිස දැන් ඔබතුමා කියනකොට දැන් 3000 ගණක් පුරප්පාඩු වලින් 2000ක් විතර දැන්ට ඉන්නවා. 2000 ගණක් අර ඔය ස්කීම් එකෙන් පාසලට යොමු කරපු. හැබැයි එතනට යොමු කළ හැකි උරුරු වීමට අපේක්ෂා කරන පිරිස් කාර්යාලවල ඉන්නවා. ඒතර මේ සියලු දෙනා මේක තුලට ගැනීම සඳහා තමයි මේ විභාග දෙපාර්තමේන්තුවේ විභාගේ තියන්නේ. එතකොට අපි ගුරු සේවා ව්‍යවස්ථාව සම්පූර්ණ කරනවා. මේ බඳවා ගැනීම පරිපාටියත් සම්පූර්ණ කළා. ඒ සියලු දෙනාට විභාග තියලා මං ජනවාරි, පෙබරවාරි, මාර්තු මාස 3 තුලදී මේ පත්තියම් දෙන්න සැලසුම් කරගෙන යනවා. එතකොට මම ඔබතුමාට කියනවා ඔය කියන පුරප්පාඩු සංඛ්‍යාව විශාල වශයෙන් අපිට කළමනාකරණය කරගන්න පුළුවන් අලුත් අවුරුද්දේ පළවෙනි වාරය ආරම්භ කරනවා.
ඔබතුමා ඔය කාරණේ ඊයේ ගැඹුරෙන් පැහැදිලි කරුවා ඇති මම හිතන්නේ. අපරාධේ කාලය නාස්ති කරන්න එපා. ඊයේත් පැහැදිලි කරලා දුන්නේ ඔබතුමා. මොකද්ද එහෙනම් මේ විවරණ ප්‍රශ්න ටික විවරණ මහන්ද අශෝක් කබේසිංහ මන්තුමාගේ ප්‍රශ්නයේ දෙවෙනි ප්‍රශ්නේ
මම අහනවා ගරුකතානායක
සභාගත කරනවා ගරුකතානායක
තමයි මට
සභාගත කර
පස්වන ප්‍රශ්නේ රාජිකා වික්‍රමසිංහ මැතිණියගේ ප්‍රශ්නේ අටවෙනි ප්‍රශ්නය අපේ කෝකිලා ගුණවර්ධන මැතිණියගේ ප්‍රශ්නේ ටේබල් නමේ වාසුදේව නානායකර මැතිතුමාගේ ප්‍රශ්නේ
අසමි සභාගත කරමි.
ඔතන උත්තර දෙනවද නැත්නම් සභාගත කරනවද? සභාගත කරනවා. හරි, බොහොම ස්තුතියි. එමත් අහන්නේ ප්‍රශ්නේ මොකද්ද ඉක්මන් කළා අහන්න විනාඩියයි.
කල් කතානායකතුමා මම විශේෂ කාරණයක් මේ පාර්ලිමේන්තුව දැනුවත් කරලා විශේෂම ආණ්ඩු පක්ෂය අපේ රාජ්‍ය මුදල් ඇමතුමා ඉන්න නිසා ගරු ඇමතුමනි මේ වෙනකොට ඔබතුමාලා ආනයන සීමා කරලා තියෙනවා. ඒක හොඳයි මොකද ඩොලර් ප්‍රශ්න නිසා. නමුත් ඔබතුමාලා නොදැනුවත්ව ගෝස්ට් මීටර මිලියන 3ක් HSR කෝඩ් එක වෙනස් කරලා ගේන්න හදනවා. මේක ගරු කතානායකතුමනි බරපතල කාරණයක්. ආණ්ඩුව සහ ආණ්ඩුව ඉන්න ප්‍රධානීන්ගේ මුණ වහලා මේක ගේන්න හදනවා. ඒකයි මේ අනාවරණය කරන්නේ. මිලියන 1.5ක් අතිරිත්තයක් තියෙනවා ගරු කතානායකනි මේ ගෝස්. එතකොට ඒ තියෙදි තමයි දේශීය නිෂ්පාදන මේක අතිරිත්ත නිෂ්පාදනය කරලා තියෙනවා ගරු ඇමතුමා. ඉතින් මේ HS කෝඩ් එක මාරු කරලා ගේන වෙලාවේ අපරාධ මේ ඩොලර් හිඟේ වෙලාව මේ කරන්න හදන මේක ඉතා වංචනික කටයුත්තක් මේක රේගුව දන්නවා කර රාජ්‍යමන්තුතුමා මේක හොයලා බලන්න මම ටේබල් කරන්න ඉතා වැදගත් නිසා තමයි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මොකද මම මේ මේ දෙන ආණ්ඩුවට මේක කිව්වේ නැත්තම් මේක දන්නේ නැහැ මේක හොර රහසි කරන වැඩක් කරු කතා නායකතුමනි මේ ගෝස් ගේන්න යනවා අතිරිත තියෙද්දි දේශීය නිෂ්පාදන විශාල ප්‍රමාණයක් ඉද්දි මම මේ ටික සභාගත කරනවා
භවිෂ්‍යදී
ගරු කතා
මුදල් ඇමතුමාගේ ප්‍රකාශය
ගරු කතා නායකතුමනි ඒ ගැන අපි හොයලා බලලා ඒක වංචාවක් සිදු වෙනවා නම් ඒ වංචාව සිදු නොවෙන්න අවශ්‍ය වැඩ කටයුතු කරන්න.
ඔබතුමාගේ ප්‍රකාශයක් තියෙනවා.
ගරු කතානායකතුමනි.
අමාත්‍ය ප්‍රකාශය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකු සමූහයේ වාර්ෂික රැස්වීම ඔක්තෝබර් මාස 10 සිට 16 දිනවලදී වොෂින්ටන්හිදී පැවැත්ුණා. මහා බැංකු අධිපතිවරයා සහ මහා භාණ්ඩාගාර ලේකම් තුමා සමග මුදල් අමාත්‍යාංශයේ සහ මහා බැංකුවේ නිලධාරීන්ගෙන් සමන්විත මාගේ ප්‍රධානත්වයෙන් වූ නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මේ සඳහා සහභාගී වුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකු සමූහයේ වාර්ෂික රැස්වීම වලදී පැවති ප්‍රධාන සාකච්ඡාව පිළිබඳව පළමුවෙන්ම විස්තර කිරීමටද වාර්ෂික රැස්වීම වලට සමගාමීව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පැවති සාකච්ඡා පිළිබඳව ඉන්න අනතුරුව අවධානය යොමු කිරීමටද මම බලාපොරොත්තු වෙනවා. සාමාන්‍යයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහ ලෝක බැංකු සමූහයේ පාලක මණ්ඩලවල වාර්ෂික රැස්වීම මගින් ගෝලීය වශයෙන් වැදගත් වන ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට මහා බැංකු කරුවන් මුදල් සහ සංවර්ධන අමාත්‍යවරුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පෞද්ගලික අංශයේ විධායකයින් සිවිල් සමාජ සංවිධානවල නියෝජිතයින් සහ විද්වතුන් එක්තැනකට ඒකරාශී කරනු ලබනවා. මෙම වසරේ වාර්ෂික රැස්වීම පැවැත්වුවේ දීර්ඝ කාලයක් තිස්සේ පවතින සාර්ව ආර්ථික සහ භූ දේශපාලනික ගැටලුවලින් පිරුණු අසීරු පසුබිමක් යටතේයි. හඳුනාගෙන ඇති අන්තරායන් පිළිබඳව අනතුරු ඇඟවීම සිදු කිරීමටත් ඉදිරි වර්ෂ තුළ ආර්ථික වශයෙන් යථාතත්වයට පත්වීම තහවුරු කරගන්නා තුරු දරිද්‍රතාවයෙන් පෙළෙන්නන්ට සහ අවදානමට ලක්විය හැකි පුද්ගලයින්ට සහාය ලබා දීම හා ඉදිරියට යා යුතු ආකාරය ගැන සාකච්ඡා කිරීමට මෙම රැස්වීම මගින් සමාජික රටවල් වලට අවස්ථාවක් සලසා දුන්නා. ඒ අනුව මෙවර වාර්ෂික රැස්වීම වලදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන ලද එක් කරුණක් වූයේ සංවර්ධනය වෙමින් පවතින රටවල පෙර නොවීරු අභියෝග ඇති කරමින් එක පිට එක පැමිණි අර්බුද වල බලපෑම පිළිබඳවයි. ආර්ථික ක්‍රියාකාරකම් තියුණු ලෙස මන්දගාමී වීම, ඉහළ උද්ධමනය, ඉහළමින් පවතින ආහාර සුරක්ෂිතතාවයන් වල ගැටලු, යුක්රේනයේ ගැටුම මත ඒ හේතුවෙන් පුළුල්ව පවතින අස්ථාවරත්වය, තිරසාර නොවන ණය බර, COVID-19 මගින් අඛණ්ඩව ඇති කරන අයහපත් බලපෑම, වඩා තීව්‍ර වෙමින් පවතින දරිද්‍රතාවය සහ දේශගුණික විපර්යාස සෑම රටකටම පොදු වශයෙන් පවතින ගැටලු වලට ප්‍රධාන වශයෙන් ඇතුළත් වෙනවා. සංවර්ධනය වෙමින් පවතින රටවල් මෙම බහුවිධ අභියෝගවලට එරෙහිව කඩිනමින් ක්‍රියා කරමින් සහ ඒවා මගහරවාගෙන ඉදිරියට යාමට අවශ්‍ය බව රැස්වීම වලදී අවධාරණය කෙරුණා. තවද වායු විමෝචනය අවම කිරීමටද දේශගුණික විපර්යාස වල බලපෑම අනුවර්තනය වීමට රටවලට උපකාර කිරීමටද කඩිනම් ලෙස ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවය මෙම රැස්වීම වගේ අවධාරණය කෙරිණ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව විසින් ගෝලීය සහ කලාපීය ආර්ථිකයන් සඳහා ඉදිරි දැක්මක් ඉදිරිපත් කළා. එම ඉදිරි දැක්මට අනුව ගෝලීය ආර්ථිකයේ මන්දගාමී වනු ඇති අතර උද්ධමනය දීර්ඝකාලීනව ඉහළ මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කරනවා. අඩු වර්ධනය සහ ඉහළ උද්ධමන තත්ත්වය විශේෂයෙන් නැගී එන වෙළඳපොළ සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්හි අවදානම් ඉහළ නැංවීමට හේතු වනු ඇතැයි අපේක්ෂා කරනවා. උද්ධමනයෙන් එල්ලවනු ලබන පීඩනය මැඩ පැවැත්වීම සඳහා දැඩි මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමේ අවශ්‍යතාවය මෙයින් ඉස්මතු කරනවා. එමෙන්ම අනෙක් අතට සමාජයේ අවධානයට ලක්විය යුතු කණ්ඩායම් වලට ඉලක්කගත සහාය සලසන අතුරතුර මුදල් ප්‍රතිපත්තියට සමගාමීව රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියද දැඩි ලෙස පවත්වා ගත යුතු වෙනවා. ආර්ථික ක්‍රියාකාරකම් මන්දගාමී වීම හේතුවෙන් ආදායම් ඇස්තමේන්තු අපේක්ෂා කළ මට්ටමට වඩා අඩුවන අවස්ථාවකදී රාජ්‍ය මූල්‍ය සහ ණය ඒකාග්‍රතාවය තහවුරු කිරීම සඳහා ප්‍රධාන වශයෙන් යොදාගත හැක්කේ රාජ්‍ය වියදම් කළමනාකරණයයි. ආර්ථික වර්ධනය වේගයෙන් ප්‍රකෘතිමත් කර ගැනීම සඳහා වර්ධනාභිමුඛ ප්‍රතිසංස්කරණ අවශ්‍ය වෙනවා. ගෝලීය ආර්ථික වර්ධනය 2021 වර්ෂයේදී 6% සිට 2022 වර්ෂයේදී 3.2% දක්වාද 2023 වර්ෂයේදී 2.7% දක්වාද මන්දගාමී වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා. ගෝලීය මූල්‍ය අර්බුදය සහ COVID-19 වසංගතයේ උග්‍රතම අවධිය හැරුණුකොට 2001 පසු දුර්වලතම ලෝක ආර්ථික වර්ධනය අපේක්ෂාව මෙයයි. මේ අතර ගෝලීය උද්ධමනය 2021 වර්ෂයේදී 4.7% සිට 2022 වර්ෂයේදී 8.8% දක්වා ඉහළ යනු ඇතේ පුරකතනය කර ඇති නමුත් 2023 වර්ෂයේදී 6.5% දක්වාද 2024 වන විට 4.1% දක්වාද පහතවත් වැටෙනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා. එමෙන්ම ආර්ථික වර්ධනය සඳහා මෙන්ම උද්ධමනය සඳහා පවතින අවධානම ඉතා අහිතකර බව මෙම පුරෝකථන වලින් පෙන්නුම් කරනවා. වාර්ෂික රැස්වීම මේ පූර්ණ සැසිවාරයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂකවරිය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජික රටවල් 190ක් ඉදිරියේ ඇති බරපතල අභියෝග පිළිබඳව විස්තර කළා. රටවල් ඉක්මනින් අපේක්ෂිත ඉලක්කවලින් ඉවතට ඇදදමිය හැකි කම්පනවලට ගොදුරු වීමේ වැඩි අවධානමක් ඇති කරන නව අනතුරු සහගත කාල පරිච්ඡේදයකට ලෝකයේ ඇතුළු වෙමින් සිටින බවත් එහෙයින් වඩාත් අයහපත් ප්‍රතිඵල වළක්වා ගැනීමට නිවැරදි තේරීම සිදු කිරීම මේ හැකියාව ලැබෙන පරිදි ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීමට රටවල් වඩා ක්‍රියාශීලී විය යුතු බවත් සිය පණිවිඩයෙන් එතුමිය පෙන්වා දුන්නා. විශාලතම සහ ආසන්නතම අභියෝගයේ වශයෙන් උද්ධමනය පහළ හෙලීම බව අවධාරණය කෙරුණා. එබැවින් මිල ස්ථායීතාවය යථා තත්ත්වයට පත්කිරීමේ අරමුණින් මහබැංකුව විසින් වේගයෙන් මුදල් ප්‍රතිපත්තිය දැඩි කරමින් සිටිනවා. මේ අතර ඉහළ යමින් තිබෙන ආහාර සහ ඉන්ධන මිලෙන් ඇතිවන බලපෑම අවම කිරීම සඳහා ඉලක්කගත පියවර සමග අවදානමට ලක්විය හැකි කුටුම්බ ආරක්ෂා කිරීම සඳහා සුදුසු රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියක් සැකසීම ප්‍රධාන වෙනවා. ඒ අතරම රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියා කළ යුත්තේ මුදල් ප්‍රතිපත්තියට විරුද්ධව නොව ඒ හා සමානය. ශ්‍රී ලංකාවද වර්තමානයේ කිරීමට උත්සාහ කරන පරිදි උද්ධමනයේ ඉහළ යාමට හේතු නොවන ලෙස ඕනෑම නව වියදමක් ඉතුරුම් මගින් හෝ නව ආදායම් මගින් පියවා ගත යුතු වෙනවා. වඩාත් ඵලදායී ණය නිරාකරණය කිරීමේ යාන්ත්‍රණයක අවශ්‍යතාවය ඉතා තදින් පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කර්මනාකාර අධ්‍යක්ෂකවරිය විසින් අවධාරණය කළා. විශේෂයෙන්ම රටවල් විසින් අවශ්‍ය රාජ්‍ය මූල්‍ය ගැලපුම් ප්‍රතිසංස්කරණය අනුගමනය කරන අතරතුර ණය ගෙවීම් සම්බන්ධයෙන් වන පොදු රාමුව පුළුල් කර යුතුයි. එමෙන්ම ස්වයිරී සහ පෞද්ගලික යන දෙයංශයම ඇතුළත් සියලුම ණය හිමියන් ඔවුන්ගේ වගකීම් සාධාරණ කොටසක් බාරගත යුතුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුව සමූහයේ රැස්වීම් වලට සමගාමීව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පැවති විශේෂ රැස්වීම් වෙත මම දැන් මගේ අවධානය යොමු කරන්න කැමතියි. ශ්‍රී ලංකාව සඳහා වන ලෝක බැංකුව විධායක අධ්‍යක්ෂකවරයා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂකවරයා සහ අදාළ කණ්ඩායම් අනිකුත් සමාජික රටවල් සමග පැවති රැස්වීම් වලදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහ ලෝක බැංකු සමූහයෙන් අවශ්‍ය සහාය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට උපරිම සහයෝගය ලබා දෙන බවට සහතික වුණා. ශ්‍රී ලංකාව සඳහා වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩලය සමග පැවති රැස්වීම් වලදී විස්තීර්ණ අරමුදල් පහසුකම් වැඩසටහනෙහි පූර්ව ක්‍රියාමාර්ග සපුරාලීම සම්බන්ධයෙන් සිදු කළ කටයුතු කඩිනමින් ඉටු කිරීමේ අවශ්‍යතාවය දූත මණ්ඩලය විසින් අවධාරණය කළ අතර එමගින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් අපේක්ෂිත මූල්‍ය සහාය සමග මූල්‍ය එකඟතා හරහා ද්විපාර්ශ්වික ණය හිමියන්ගේ සහයෝගය කඩිනමින් ලබාගත හැකි වෙනවා. මෙම වසර තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මූල්‍ය ආධාර ලබා ගැනීමට නම් ද්විපාර්ශ්වික ණය පාර්ශ්වකරුවන්ගේ මූල්‍ය එකඟතාවය ලබන මාස මුල වන විට ලබා ගැනීම අවශ්‍ය වනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා සමග මෙන්ම ලෝක බැංකුවේ රටවල් කළමනාකරණ ඒකකයේ සමග සාකච්ඡාවලදී අපේක්ෂිත මූල්‍යන හා ලබාගත හැකි මූල්‍යන අතර පරතරය අවම කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කරනු ලැබුවා. උදාහරණයක් වශයෙන් ශ්‍රී ලංකාවේ ණය ලබා ගැනීමේ සුදුසුකම දැන් බලපෑමට ලක් වී ඇති නිසා ප්‍රතිසංස්කරණ සහ සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර බැංකුවේ අරමුදල් වෙත පිවිසීම සීමා වී තිබෙනවා. මෙම තත්ත්වයේ යටතේ ශ්‍රී ලංකාව මැදිහත් ආදායම් ලබන රටක් ලෙස නොසලකා කටයුතු කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස ශ්‍රී ලංකාව ලෝක බැංකු සමූහයට කරන ලද ඉල්ලීම ලෝක බැංකු සමූහයේ සහනදායී අරමුදල් ලබා ගැනීමට අපට උපකාරවනු ඇති. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ කොටසක් ලෙස ද්විපාර්ශ්වික වශයෙන් ණය ලබා දෙනු ලබන රටවල නිලධාරීන් සමග ප්‍රථම වරට පොදු සංසදයකට ඒකාබද්ධ රැස්වීමක් පැවැත්වීමට ශ්‍රී ලංකා නියෝජිත පිරිසට අවස්ථාව ලැබුණා. මෙම රැස්වීමට රටේ වත්මන් ආර්ථික තත්ත්වය මූල්‍යනයේදී මුහුණදී තිබෙන අභියෝග යථා තත්ත්වයට පත්වීම සඳහා මධ්‍යකාලීන මාවත අවශ්‍ය මූල්‍ය ගැලපීම් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය දක්වන සාර්වාර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන සඳහා වන ප්‍රධාන අවශ්‍යතා පිළිබඳව ණය දෙන පාර්ශ්වකරුවන් සමග තොරතුරු බෙදා ගනු ලැබුවා. මූල්‍ය එකඟතාවයට ලබා ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නියෝජිතයන් අවධාරණය කරන ලද්දේ ද්විපාර්ශ්වික ණය හිමියන් ශ්‍රී ලංකා බලධාරීන් සමග සම්බන්ධ වීම සඳහා දත්ත හුවමාරු කර ගැනීම සඳහා වන සාකච්ඡා පැවැත්වීම පිළිබඳව කාර්යක්ෂම සහ කාලෝචිත වේදිකාවක් සම්බන්ධීකරණය කිරීමේ ක්‍රමවේදයක් මගින් සලසා දෙන බවයි. ණය හිමියන්ගේ විශේෂ ගැටලු සම්බන්ධයෙන් කටයුතු කිරීමට හැකි උපරිම ලෙස නිල ද්විපාර්ශ්වීය පාර්ශ්වකරුවන් සමග අඛණ්ඩව කටයුතු කරන බවට ශ්‍රී ලංකාව මෙහිදී අවධාරණය කරා. ණය දෙන හවුල්කරුවන් සමග වැඩි විස්තර බෙදා ගැනීම සඳහා අවශ්‍ය වන පරිදි වැඩිදුර ගැටලු පැහැදිලි කිරීමට ඉදිරි කාලය තුළ එවන් තවත් රැස්වීමක් සංවිධානය කිරීමට බලාපොරොත්තු වෙනවා. තවද නියෝජිත පිරිස පෞද්ගලික ආයෝජකයන් බැඳුම් කර හිමියන් හමු අතර එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ නිල ණය හිමියන් සමග මෙතෙක් පැවති සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳව ඔවුන් දැනුවත් කිරීම සිදු කළා. ගැටලු කිහිපයක් පැහැදිලි කර ගැනීමට මෙම රැස්වීම බැඳුම් කර හිමියන්ට හොඳ අවස්ථාවක් බවට පත් වුණා. නියෝජිත පිරිස විසින් පැරිස් සමාජයේ පැරිස් ක්ලබ් නියෝජිත නිලධාරීන්ද හමු වුණා. මෙම හමුවේදී ශ්‍රී ලංකාව ණය ගැටලු සම්බන්ධයෙන් වැඩිපුර විශ්ලේෂණය කිරීම සඳහා ණය හිමියන්ට සහාය වීමට තවදුරටත් තොරතුරු හුවමාරු කරගන්නා බවට සහතික වුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂක මෙන්ම නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂකවරුන් ද්විපාර්ශ්විකව හමු වුණා, සාකච්ඡා කළා. තවද නියෝජිත පිරිස විසින් ලෝක බැංකුවේ මෙහෙයුම් පිළිබඳ කළමනාකාර අධ්‍යක්ෂක, දකුණු ආසියා කලාපයේ පිළිබඳ ලෝක බැංකුවේ උපසභාපති, ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ කලාපීය උපසභාපති, ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සංගමයේ කණ්ඩායම ඇතුළු ලෝක බැංකු සමූහයේ නිලධාරීන් හමු වී ද්විපාර්ශ්වික සාකච්ඡා සිදු කළා. මෙම රැස්වීම අතරතුර දැඩි ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ලංකා බලධාරීන්ගේ කැපවීම අගය කරන ලද අතර අර්බුදයෙන් ගොඩේමට ශ්‍රී ලංකාවට හැකි සෑම ආකාරයකින්ම සහයෝගය දක්වන බවට සහතික වුණා. ද්විපාර්ශ්වීය ණය හිමියන්ගේ මූල්‍ය එකඟතාවයන් ලබා ගැනීමට අමතරව පූර්ව ක්‍රියාමාර්ග ගැනීමේ වැදගත්කම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අවධාරණය කරා. මීට අමතරව ආර්ථිකය පිළිබඳ යාවත් කාලීන තොරතුරු හුමාරු කර ගැනීම සහ ඉදිරි කාල සීමාව තුළ පාර්ශව ඉදිරි කාල සීමාව තුළ ආර්ථික පාර්ශවකාරීත්වය වර්ධනය කර ගැනීමට හැකි ශ්‍රේෂ්ඨ ගවේෂණය කිරීම සඳහා වෙනත් නියෝජිත පිරිස් කිහිපයක් සමගද ද්විපාර්ශ්වීය වශයෙන් සාකච්ඡා සිදු කළා. අවසාන වශයෙන් ආර්ථිකයේ ස්ථාවරත්වයේ යථා තත්ත්වයට පත් කිරීමට සහය වෙමින් මෙම දුෂ්කර තත්ත්වය ගොඩ ඒමට ශ්‍රී ලංකාවට හැකි උපරිම සහයෝගය ලබා දෙන ලංකාවේ ණය හිමියන් සහතික වූ බව මෙම සභාවට මම සඳහන් කිරීමට කැමතියි. අපගේ සංවර්ධන පාර්ශවකරුවන්ගේ සහ අනිකුත් පාර්ශවකරුවන්ගේ සහය ඇතිව මෙම බරපතල අර්බුදය ජය ගැනීමට අපි සියලු දෙනාම රටක් ලෙස වෙහෙස වී වැඩ කටයුතු කළ යුතුයයි මම විශ්වාස කරනවා. අදූරදර්ශී ජනප්‍රිය ප්‍රතිපත්ති මගින් ආර්ථිකය සහ රට ස්ථාවර කිරීමට ඉඩ නොදී ඕනෑම තත්ත්වයක් යටතේ ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගත යුතු බව අප සියලු දෙනාම එකඟ විය යුතු බවට අනාගතය සඳහා පාඩමක් ඉගෙන ගැනීමට මෙම අර්බුදයේ යොදා ගත යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අර්බුදයේ අරමුදලේ කර්මනාකරණ අධ්‍යක්ෂකවරිය විසින් 1990 දශකයේ සිය රටේ තමන් අත්විඳි අත්දැකීම් පිළිබඳව සඳහන් කරමින් පැවසු කතාවක් පුටුව දක්වමින් මමගේ කතාව අවසන් කරනවා. ගරු කතානායකතුමනි, අද අපේ රටේ ප්‍රධාන වශයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය යම් තරමකට මගහැරි බෙදාහැරීමේ කටයුතු සිදුවන හින්දා බොහෝ දුරට විශ්වාස කරනවා අද අපේ රටේ තිබෙන ආර්ථික අර්බුදය අවසන් වෙලා තියෙනවා කියලා. හැබැයි ගරු කතානායකතුමනි, ලෝක ආර්ථිකයේ පුරාකථනයන් එක්ක අපේ රටේ ආර්ථිකයේ ගැටලුව තාම අවසන් වෙලා නැහැ. එහින්ද අපි දේශපාලන වශයෙන් මොන මතිමතාන්තර දැරුවත් මොන ආකාරයේ බෙදීම් තිබුණත් රටේ දේශපාලන ස්ථාවරත්වය පවත්වාගෙන ගැනීම අප සියලු දෙනාගේම වගකීමක්. දේශපාලන ස්ථාවරත්වය පවත්වා ගැනීම තුළින් අපට සමාජ ස්ථාවරත්වය ගොඩනගා ගන්න පුළුවන්. මේ දේශපාලන ස්ථාවරත්වය පවත්වාගෙන යාමත් සමගම සමාජ ස්ථාවරත්වය පවත්වාගෙන යාම මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ලෝක බැංකුවේ විතරක් නෙවෙයි අපට මූල්‍යමය සහයෝගය ලබා දෙන සියලු ආයතන අපි කෙරෙහි අවධානය යොමු කරගෙන ඉන්නවා. එහෙනම් අපි සියලු දෙනාම මේ ආර්ථික ගැටලුවෙන් රට මුදවාගෙන ජනතාව අද මුහුණ දෙන ඉතාම අසීරු අත්දැකීම් වලින් රට මුදවා ගැනීමට ජනතාව මුදවා ගැනීමට කටයුතු කරමු කියලා ඉතාම ගෞරවයෙන් ඉල්ලනවා. වගේම ගරු කතානායකතුමනි, අපිට ඉතාම සුබවාදී පණිවිඩ ලැබිලා තියෙනවා. ජනාධිපතිතුමා විසින් අපේ ප්‍රධාන වශයෙන්ම ජපානය, චීනය, ඉන්දියාව මේ රටවල් තුන තමයි අපේ ප්‍රධාන වශයෙන් ණයකරුවන්. ඒ රටවල් තුනටම අවශ්‍ය සාකච්ඡා සහ ඒ මැදිහත් වීම ජනාධිපතිතුමා විසින් සිදු කරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ රටවල් වලින් මේ ෆයිනෑන්ෂියල් ඇෂුරන්සස් අපිට හම්බෙච්ච ගමන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපිට ඒ අනුමැතියන් ලබා දීලා අපේ ආර්ථිකය නැවත ගොඩනැගීමට අවශ්‍ය වැඩ කටයුතු සිදු කරයි කියලා. බොහොම ස්තුතියි.